නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ලෝක සමුදයං කෝ කච්ඡායන සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්ති තිසාන හෝති ලෝක නිරෝධං කෝ කච්ඡාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ අත්ති තිසාන හෝති සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නය අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් හැම දිනාම ගෙවල් දොරවල් වලේ කටයුතු කාරණා තිබුණා ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මේ විහාරස්ථානෙට ආවේ සසර දුකින් නිවීම පිණිස ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් විදක්ෂෝණය කරන්ට ඒ නිසා ඒ තමන් ආකාරණාව වඩාත් හොඳට සාර්ථක කරගන්නට හැම දිනාටම මතක් කරනවා තමන්ගේ හිත නොයෙක් නොයෙක් කරුණු වලට දුවන්නට නොදී මේ ධර්ම දේශනාව තුළින් පෙන්වන කරුණු කාරණා තේරුම් ගන්නට හොඳට සිහිය නොවන ඒ අනුවම යොදවමින් හොඳට දේශනාව ශ්‍රවණය කරන්නට කියලා මම ඊයේ මතක් කළා අදත් ඒ ටික මතක් කරන්නම් අතීත සංසාරේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වුණ තරම් ලෝකේ පහළ වුණා ඒ අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සියලු සසර දුක් අවසන් කරන සද්ධර්මයන් දේශනා කළා අනේ ඒ එකම ශාසනයක්වත් අපිට මනාකොට ඇසුරු කරගන්නට ලැබුණේ නැහැ. ඒකට හේතුවක් තිබුණා. ඒ අමාමෑණියන් වහන්සේ ලෝකෙ පහළ වෙලා සත්‍ධර්මයේ දේශනා කරනකොට අපි කළ අකුසල කර්මයකට කල්ප ගණන් තැන්න අවීචියක ඉපදිච්චාය වෙන්න ඇති. ඒ හින්දත් ඒ අවස්ථාව මගහැරුණා. එහෙමත් නැත්තම් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාන සෙමසුටු ටිකක්වත් නොලැබෙන ප්‍රේත ලෝකී ප්‍රතිලයට ඇති. එහෙමත් නැතිනම් සාපිපාසාටිකෙන් ඒ වගේම තව සතෙක්ව කයි කියන බලෙන් හැම වෙලාවෙ පිච්චි පිච්චි ජීවත් වෙන පිරිසන් ආත්මයක අපි ප්‍රතිලයට ඇති. ඒ හින්දත් ඒ අමාමෑණියන් වහන්සේ ඇසුරු කරන්නට ඒ ධර්මය ඇසුරු කරන්නට ඔබට මටත් බැරි වුණා. තවත් වෙලාවකදී බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න ඇති. අපි අසඤ්ඤතලයක අරූප ලෝකෙක උපදිලා ඉන්න ඇති. ඒත් අපිට සත්‍ධර්මය ලැබුණා. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ධර්මය තියෙන මේ ලෝක ධාතුයේම සමහර විට අපි ඉපදලා ඇති ඕනතර සමහර විට නෙමෙයි ඉපදුණා. අනේ ඒ කාලවලදී කිසිම උගත්කමක් නැති මේ චිකතිය ඇති නොදියුණු පලාතක අපි ඉපදලා ඇති. වැදි යුගයේ වගේ කියනවා. ඒ තථාගතයන් වහන්සේලා ධර්මයට අපිට හම්බුනේ නැහැ. එහෙමත් නැතිනම් ඒ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න පරිසරයේ නින්ද ඇති. හැබැයි සද්ධාව නැහැ. නුවණ නැහැ. හරි වැරද්ද තේරුම් ගැනීම හැකියාව අපි ළඟ තිබුණේ නැහැ කියලා තුන්නේ නැහැ. නিত্য දෘෂ්ටි සහගතයි. සමහර විට ඒ ධර්මයට ඒ ශාස්ත්‍රණ වහන්සේලාට බැන බැනත් ඉන්න ඇති. ඒ හින්දා දරදුනා. එහෙමත් නැතිනම් ආනන්තරිය කුසල කර්ම අපියතින් වෙලා අපි හොඳට ඉපදිලා නමුත් මව මරලා පියා මරලා රහතන් මරලා මේ වගේ ආනන්තරිය කුසල කර්මයක් නිසා කර්මාවරණයකින් අපිට ධර්මය වැහෙන්න ඇති. එහෙම නැතිනම් ජාති අන්ද උපති මන්ද උපතිම බිහිරී පනපොතක් බලන්ට බලපදයක් අහන්ට පුළුවන් කමක් නැති කෙලතුළු මන්ද බුද්ධික විලයින්ට ඇති. ඒත් අපට ධර්මය වැරදුනා. ඊට පස්සේ හොඳට නුවණයි හඟවා කියන අර්ථයක් තේරුම් ගන්න පුළුවන් ඥාන ශක්තියක් ඇති. හොඳට කරුණ කාරණා තේරුම් ගන්න පුළුවන් හොඳ තීක්ෂණ බුද්ධියක් ඇති. මනුස්සෙක් වෙලා අපි මේ ලෝක ධාතුවේ ඉපදෙන්න ඇති. ඒත් අවාසනාවට ඒ කල් බුදුහාමුදුරු පහළ වෙලා නැහැ. ධර්මයේ පහළ වෙලා නැහැ. අපිට ජීවිතයේ යහපත එනකොට සද්ධර්මයක් තථාගතයන් වහන්සේලක් නැහැ. තථාගතයන් වහන්සේ සද්ධර්මයේ ලෝකේ තියෙනකොට අපේ ජීවිතයේ යහපතක් නැහැ. මේ කුමන ආකාරයකින් හෝ සත්‍ධර්මයේ වැරදුන බවට සාක්ෂියක් ඔබෙත් මගෙත් අද සසර පැවැත්මයි. පින්වත්නි, මේ ලෝකයේ කියලා කියන්නේ ඔබටත් මටත් අද මේ හම්බ වෙන මේ වටපිටාව විතරක් නෙවෙයි. ඔබටත් මටත් අද දැනෙන හිතේ වෙහෙසකම අපහසුකම නෙවෙයි සසර දුකයි කියන්නේ. මේ ලෝකේ උපන්න දවසේ ඉඳලා තමන්ගේ මලමුත්‍ර ගුඩේ වැටිලා අනුන් විසින් කවන පෝර නාවන අන්තර පලන්දර තත්ත්වයට පත් වෙච්ච මුළු ශරීරයම කුණු වෙච්ච ඉතාමත් දුක්ඛිත මිනිස්සේ උපන්න දවසේ හිටියා. ඒ මිනිස්සේ නිසුගතියක එතකොට හිතන්ට දුකතිය මොන විදියකට ඇද්ද කියලා. ඔබ අද මෙතන ඉන්නේ එබඳු කාර්කස අවීචිට යන්න පුළුවන් දුක උඩුක්වී තියාගෙනයි. කල්ප ගණනක් පැහැෙන අවීචියට තියෙන දුක හේතුව ඔබ ළඟ තියාගෙන හිතකර ඉන්නේ. ඔබ නිර්භය තැනක, ඔබ සතුටු වෙන්න පුළුවන් තැනක, හොඳට දුවා දරුව ගෙවල් දුවල් යාන වාහන ඉඩකඩ ගොඩාක් තියෙන, ගොඩාක් මුදල් තියෙන, මේ වගේ නෑතේ ගොඩාක් ඉන්න මම ඉඳගෙන ඉන්නවා කියලා නම් ඔබට පේන්නේ ඒ ඔබට වැරදිලා. එහෙම ඇති. ඒ දවස් වලින් ගත්තු 36,000කට විතර අවුරුද්දක් ඔබ ඉන්නවා. ඒ හැකියාව මාස වලින් ගත්තු 1,200කට විතර. හැබැයි ඒ ඔබෙන් ඔබේ ඔබට පිළිෙන දෙයට ඔබෙන් ඔබේ ඔලුක තුළ ඒට යට වෙලා පවතන සත්‍යයක්. ඒ තමයි කල්ප ගණන් පැහෙන අවීචී දුක, කල්ප ගණන් පැහෙන ප්‍රේත ලෝක දුක, බොහෝ ආත්ම ගණන් දුක් විඳ වෙන තිරිසංගත ලෝකවල දුක, නින්දා අපහාස ඇනුම් පැනුම් ධාරණ පීනෙහි වේදනාවක් කියන මේ දුක ඔබ අතෝඩු විදියාගෙන ඉන්නේ. ඔබේ ඔය කාමය නැවති ලෝකෙට වැහිලා ඔබ ඉන්න මම මගේ මම මගේ කියාගත ටැංකියට වැහිලා තියෙන නිසා ඔබට ඒක පිළින්නේ නැහැ. නමුත් ඔබට මම මතක් කරනවා එක දෙයක්. මේ තරම් දීර්ඝ සංසාරක දුක් විඳත් මේ ලෝකයේ තුල එබඳු දුකෙන් මිදෙන මාවතක් තිබුණේ නැති නිසා, නොතිබුණු නිසා, නොලැබෙන නිසා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. ඉතින් මම අවීචි දුක, ප්‍රේත දුක, තිරිසන් දුක ඔබට කිව්වොත් සමහර විටක ඔබේ හිතට ඒකේ තරම් දෙන්නේ එකක් නැහැ. කොහොමත් නිසාද? ඔබේ ආයතෙන් ටික අදහැදිලා තියෙන සුගතියක නිසා. සුගතියක තියෙන විපාකයක් ස්පර්ශ කරමින් මනෝමින් දුගතිය ගැන කියනකොට නුවණක් තියෙන කෙනෙකුට නුවණට ස්පර්ශ වෙනවා. නුවණ නැතිවත් එයාට ඒක ස්පර්ශ වෙන්නේ නැහැ, ස්පර්ශ වෙන්න තැනක් නැහැ. ඒ නිසා ඒ අතීතය සමාහට පිළිගන්න අපහසු ඇති. ඒ හින්දා එහෙම මතක් කළාට ඒ අතීතය පැත්තකින් තියන්න. නොපෙනෙනවා පින්වතුනි, භවයෙන් වැහුණු නිසා එබඳු ඌරු කටුකු තියුණු දුක් විඳින්න තියෙන භවය අපිට නොපෙනීම පුදුමයක් නෙවෙයි. ඇස් පනා පිට පෙනෙන මේ දේවලු ඇහි හැපි හැපි පෙනෙන අරමුණුත් අපිට නොපෙනෙනකොට ඔබ සමග එකට ඉපදෙලා එකට ජීවත් වෙලා ඔබ වගේම මම මගේ කියලා ජීවත්ව හිටපු කී දෙනෙක් මේ ලෝකෙ ගිහිල්ලා ඇද්ද? ඒත් ඔබට තේරෙන්නේ ඒ අය මරණට ඔබ මැරෙන්නේ නැහැ වගේ. ඒ වගේම තමන්ගේ ජීවිතයේ අන්තිම කාලේ ජරා ජීව ස්වභාවයට පත් වෙලා අනුන්සින් කවන පෝරණ ආවන අන්දර පනතන තත්ත්වයට පත් වෙන විදියට මේ රූපේ දිරල ජරා ජීර්ණ බවට පත්වෙච්ච කොච්චරයි ඔබට හමු වෙලා ඇද්ද? ඒත් ඔබට ඒක පේන්නේ මේ හැම එකකින්ම කියන්නේ මගේ හෙට දවසේ ජීවිතය නේද කියලා පේන්නේ. ඔබට හිතෙන්නේ යා වයස වුණා වයසයි එච්චර හැබැයි මම එහෙම වෙන්නේ නැහැ වගේ. ඒ වගේම මේ ලෝකේ අද දවසේදී මොන තරම් දුක් විඳින ලෙඩ රෝගයක්ද ඒත් අපි කාටවත් දෙන්නේ නැහැ. හෙට දවසේ මගේ ජීවිතේ නේද මේ ජීවිතේ මොනවද සසර තියුම් මේ ජීවිතේ මොන වෙලාවක හැදෙන්න පුළුවන් පත් වෙන්න පුළුවන් තියෙන්නේ කියලා පේන්නේ නැහැ. දේව දූතයෝ කියලා කියන්නේ සසරක පිහිටක් රැකවරණයක් නැති අනාථ ගතියකයි ඔබ ඉන්නේ කියලා ඔබට සිහිපත් කරවන, ඔබේ පැවැත්ම, ඔබේ සැකැස්ම, ඔබේ නැවැත්ම මේ වගේ වටපිටාවකයි ඉන්නේ කියලා ඔබට සිහි කරගන්න තියෙන අරමුණු ටිකත් ඔබට නොපෙනෙනකොට භවයෙන් එහා මෙතපු ටිකක් දුකක් නොපෙනීම පුදුමයක් නෙමෙයි. නමුත් මම අද එකක් මතක් කරනවා. මේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ අතීත දුක් වින්දා කියලා කනගාටු වෙන්න නෙවෙයි, අපායට යන දුක් තියනවා කියලා බය වෙන්න තැති ගන්නට නෙවෙයි, සංවේගයක් ඇති කරගෙන මේ දුකෙන් නිදහස් වෙන්න. ඔබලන්ට හිත තුළ කොච්චර දුක් දුන්නත් ඇත්ත ප්‍රශ්න ගැටළු ඇත්ත අපිට හිතෙන්නේ මේ ඔක්කොම වෙන්නේ මටයි කියලා. නමුත් හැමෝටම ලෝකේ ප්‍රශ්න ගැටළුදී අපිට හිතෙන්නේ අපේ ජීවිතයේ ප්‍රශ්න ගැටළු අපි විසඳ ගන්න ඕනේ. ධර්මය ගැන ඉතින් වෙන එකක්. ඉතින් ඊට ලැබුණොත් මේ ප්‍රශ්න වලට උත්තර හොයලා බල භාවනා කරනවා කියන තැනක ගොඩක් දෙනෙකුට කතා කරනකොට කියනවා කොහෙද බල භාවනාවක් කරගන්න වෙලාවක්, ඔකට හිත හදා ගන්න බෑ, අපිට හරියට තාම සිල්ලක් ඉන්න බෑ, ඒ හින්දා පන්සලකට තාම අපිට යන්න සුදුසු නෑ කියලා. ඉතින් මම කියන්නේ හිත හදා ගන්න පුළුවන් නම් සිල්ලක් ඉන්න පුළුවන් නම් මේ වෙන් දුකෙන් නැතු ඉන්න ඕන පන්සල් යන්න ඕනේ නෑ. ලෙඩු නෙමෙයි ස්පිරිතල් යන්න ඕනේ. නිරෝගී ඇයි? ලෙඩ තියෙන හින්දා නේද ස්පිරිතල් යන්න ඕනේ? මේ ලෙඩ ටික හොඳම ස්පිරිතල් යනවා කියලා කෙනෙක් කියනවා නම් හරිද? ඔබට දුක එන නිසා ඔබට හිත රිදෙන නිසා ප්‍රශ්න ගැටළු දුක් දුන්නක් තියෙන නිසාමයි ඔබට ඔබ පාලනය කරගෙන සංවර කරගන්න බැරි නිසාමයි ඔබ පාසල් යන්න ඕනේ, ඔබ ධර්මයක් තුළට එන්න ඕනේ කියන එකත් මතක් කළා. බුදුහාමුදුරු ලෝකේ පහළ වුණේ මේ ජීවිතේ මාසිකල දුක් අවසන් කරන්න කියන එක මතක් කරනවා. හෙට දවසේදී පින්දින්ට තියෙන ගෝර පීරු සංසාර දුකෙන් මිදෙනවා මිදුනා කියන දින එකම සාක්ෂිය මේ දැන් තියෙන දුකෙන් මිදෙන එක. මේ දැන් තියෙන දුකෙන් මිදෙන්න බැරි නම් මට මම කොහොමද සසල දුකෙන් මිදෙන්නේ? එනිසා මම ඔයගලන්ට ඉතාමත්ම වටිනා ධර්ම කරුණු ටිකක් කියලා දෙනවා. මේ ධර්ම කරුණු ටික ගොඩාක් වටිනවා. එහෙනම් හොඳට අහන්න, මේක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. මේ ටික තේරුනොත් ඒකාන්තයෙන් ඔබේ සසර ගමන බොහෝ කාලයක් සසර ගමන පැත්තකින් තැබේ. ඔබේ ඔය මේ ජීවිතයේ දුක බොහෝ කලක් පවතින්නේ. මේක ඉතින් මේ කරුණ ටික තේරුම් ගන්න අතිශය දක්ෂේ කීතු. අපි ගොඩාක් වෙලාවට හොයන්නේ මට හොඳට ඒ කියන බණ තේරෙනවද? තේරෙනව නම් හොඳයි, තේරෙන්නේ නැත්තම් වැඩක් නැහැ. අපිට තේරෙන්නේ හොඳට මතක තබා ගන්න. අපිට හොඳට බණ තේරෙනවද කියලා අපි බලන්න හොඳ තීක්ෂණ ප්‍රඥාවන්ත භූමියක හිටගෙන නෙමෙයි. පෙනෙන දේ ඇලෙන, බැඳෙන, ගැටෙන, ගහගෙන ගන්න, අඬන, වැළපෙන, විලාප දෙන්න පුළුවන් සැහැල්ලු මනසක ඉඳගෙන යට යන ගල උඩ පා වේවා කියලා ප්‍රාර්ථනා කරන දුක් විඳිනවා නම් කෙනෙක් මොනතරම් මෝඩද? අන්න ඒ තරම් මෝඩකම ජීවිතේ කරගත්ත අපි ඉන්නේ. අපිට වෙහෙසක් නැතුව බණ තේරෙනවා නම් ඒ තේරුම් තාම මෝඩයි. නමුත් මේ දර්ශනය අපේ මෝඩකම ඉවත් වෙන්න තියෙන එකක් නම් මෝඩකම තියෙන මට්ටමට පේන්නේ නැහැ. මෝඩකම එහාට මෙහාට විසි වෙන විදිහට සිහිනුවන යොදවල බැලුවොත් පෙනෙන එකක්මයි මේ ධර්මය. ඒ දර්ශනයට අපි මෝඩකම පවත්වන්න බැහැ. ඒක හොඳට මතක තබා ගන්න. සරල දෙයක් හොයන්නේ ප්‍රඥාව කැපු නැති නිසා. ඒක කවදාවත් හෙව්වා කියලා ඒ මට්ටමේ හිතිය කියලා ප්‍රඥාව වර්ධනය වෙන්නේ නැහැ. ඔබට නොතේරෙයි නම් අද මට ඒක තේරුම් නැහැ කියන්නේ හොඳ චින්තනයක් තියෙන මනුස්සයෙක් හැටියට මට නොතේරෙන. නමුත් තේරුම් ගත්තොත් තව යමක් තියෙනවා නේද? ඒක ඔබේ ආරම්භයේ මිසක අතහැර දැමීමේ පළමු අවස්ථාව නෙවෙයි. ඒක යමක් ගවේෂණයට ඔබට ලැබුණු පළමුනි අවස්ථාව. ඔබට කවදාවත් නැති අත්දැකීමක් ඊට පස්සේ ලැබුණා. මෙච්චර කල් හිතාගෙන හිටියේ මේ හැම දෙයක්ම මට තේරෙනවා දන්නවා කියලා. නමුත් මට ලැබුණ දෙයක් මට තේරෙන්නේ නැහැ. මට දන්නේ නැහැ. මොකද්ද කිව්වා? මොකද්ද ඒ කිව්වේ? මොකද්ද ඒක කොහොමද තේරුම් ගන්නේ කියලා. ඒක තේරෙන තැනට, අවබෝධ වෙන තැනට, දැනගන්න තැනට එන්න ආරම්භ කරගන්න, පටන් ගන්න. තේරෙන දවසට ඔබට ඒකෙන් තේරෙන්නේ ඇත්තටම මේක යහපතක් වෙනවද නැද්ද කියලා. ඒකට අදහස් ගන්න වෙන්නේ නැත්තම් ඒ හින්ද ගැඹුරුයි කියලා අයින් කරන්න එපා. ලෝකේ සාමාන්‍ය මනසට ඇත්තටම තේරෙන්නේ නැති දෙයක් මම මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ සත්‍යධර්මය අවබෝධ කරගන්න, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු සම්පත් තියෙන එක්කෙනෙක් ඉන්නවා කියලා දැකලා යුතුම් ගාන හොයාගෙන යනවා. ඒට මෙහා මග දෙපස බොහෝ අය හම්බ වෙන්නේ නැද්ද? තථාගතයන් වහන්සේ අයට කරුණාව නැද්ද? මූණ බලලද සලකන්නේ? තථාගතයන් නෑ. අනිත් අයට දේශනා කරන ඉඩ තිබුණා. එක්තරා දවසක් බුදුරජාණන් වහන්සේට බමුණෙක් කියලා අහනවා, ඔබ වහන්සේ ආත්මතකා. ඉතින් ඔය තරම් ඔබ වහන්සේ කරුණාවක් තිබුණා, ඔබ වහන්සේ මොකද භික්ෂූන් වහන්සේලටම විතරක් බණ කියන්නේ? වහන්සේ ඔය තරම් මහා කරුණික නම් මේ නිගණ්ඨලා ඉන්නවා, අන්‍ය ශාස්ත්‍රවරු ඉන්නවා. ඈ ඇයි ඔබ වහන්සේ ඔය තරම් කරුණාව නම් එක පිරිසක් විතර කල්ප දෙන බණ කියන්නේ? ඒ අයටත් කියන්නේ නැහැ. ඉතින් හැමෝටම සාධාරණයි කියලා කියනවා නම් ඔබ වහන්සේ ඇයි මේ පිරිසකට විතර උදේ ඉඳ ග්‍රහය වෙනකන් අවවාදන සත්‍යන කරනවා? අනිත් අය ගැන එහෙම කුමක් ඇතුව කටයුතු කරන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ කියන බමුණ මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. ඔබට තේරෙන විදිහට උත්තර දෙන්න. ඔබට කුඹුරු තුනක් තියෙනවා. එකක් කියන හුද්දට මඩ තියෙන හුද්දට පොහොර තියෙන හුද්ද ශාස්ත්‍රීය බිමක්. ඊට පස්සේ තව බිමක් තියෙනවා සාමාන්‍ය මඩ තියෙන සාමාන්‍ය පොහොර තියෙන බිමක්. තව තියෙනවා ලුණු සහිතයි කරණටි සහිතයි සිව කොළගලට හැදෙන්නේ නැති බිමක්. ඔබ වීව පුරන්නේ ඉස්සෙල්ලාම කොයි බිමේද? යමක් හුද්දට මඩ තියෙනවනම් පොහොර තියෙනවනම් සරණ ඒ බිමේ. ඇයි ඉතින් ඔබට ඔබගේ සිත සමාන නම් ගොවියෙක් නම් හැමතැනකම ඇයි ඉස්සෙල්ලා අර කර්මටි සහිත එකේ වපුරන්නේ? ඒකේ අස්සන්නේ තරම් හොඳ නැහැ. අස්සන්නේ නැහැ. ඒ හින්දා ඉස්සෙල්ලාම අස්සන තියෙන කුඹුරේ වපුරනවා. ඉතුරු වුණොත් ඊට පස්සේ දෙවනුවට මධ්‍යම ප්‍රමාණයකින් වපුරනවා. හැතුණක් කමන්නේ නැහැ, හැතුණක් කමන්නේ නැහැ. අඩුම ගානේ ගවයෙක්වත් කයිනේ කියන අදහසින් ඉතිරියක් තිබුණොත් අරට වපුරලා දානවා. බමුණ මහත් ඒ වගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන්නේ සාරවත් බිමක්. හොඳට කන් යොමු කරන මේ ධර්මය අහනවා, ඉගෙන ගන්නවා. එතෙන්ට වපුරපු දේ ප්‍රතිඵලයක් තියෙනවා. ගන්න හින්දා මම එයට ගොඩාක් කියනවා. ඊට පස්සේ සාමාන්‍ය මිනිස්සු ඉන්නවා. එයාට ඊට පස්සේ කියනවා. නමුත් යම් කිසි කෙනෙක් මේ ධර්මය හොඳට දැනගත යුතුයි, ඉගෙනගත යුතුයි, ඒක පුරුදු පුහුණු කළ යුතුයි කියලා හිතන්නේ වෙන දෘෂ්ටියකින් ඉන්නේ. ඉතින් ඉඳලා හිටු ඒ අයට ධනපදයක් කියනවා, අහම්බෙන් හෝ වචනයක් තේරුණොත් ඒක තහවත් නෑ කියලා. වික්ෂුන් වහන්සේලාට විතරක් කියන්න නැවත නැවත අනිත් අයට කියන්න හේතුව මෙන්න මේක කිව්වාම තේරුම් ගත්තා. ඉතින් මේ වගේ මේ මුතුට මතක් කරන්නේ බණහන තැන වුණත් ඕගොල්ලෝ බලා ගන්නට ඕනේ. ඕගොල්ලෝ මේ කුඹුරු තුනේ කොයි කුඹුරුද කියන එක මම මොන කුඹුරුද වෙන්නේ කියන එක නොතේරෙන්න පුළුවන්. නොතේරුණත් මට තේරුණේ නැහැ බුදුහාමුදුරුවෝ ධර්මයේ තේරුණේ නැහැ. මගේ ජීවිතයට යහපතක් නැහැ. මම මේක තේරුම් ගන්න පෙර වීර්යයකට යුතුයි කියන ඒ සර්වබිමක ලක්ෂණය අද තේරුන්නේ නැහැ. තේරෙන කෙනාම විතරක් නෙමෙයි සරුභිමක ලක්ෂණය. නොතේරුණ කෙනා තේරෙන්න උත්සාහවත් වෙන බව සරුභිමක ලක්ෂණයක් කියලා තැනුත් මතක තියාගෙන මෙන්න මේ ටික ශ්‍රවණය කරන්ද හෙට දවසේදී ඔබේ ජීවිතයට බොහෝ සැනසීමක් කෙනෙක් දෙයි කියන කාරණා මතක් කරනවා. පිමුතුනි සංයුක්ත නිකායේ කච්චා නබුත්ත කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ලෝක සමුදයන්කෝ කච්චාන යථාපුත සම්මප්පඤ්ඤාය පසුතු ජාලෝකේ නත්තිති සනෝති. මේ ලෝකය ඇති වෙන හැටි යම්කිසි කෙනෙක් දකිනවා නම් කවදාවත් එයා ලෝකය කියලාවත් නැහැ කියලා කියන්නේ නැහැ. ලෝක නිරෝධංකෝ කච්චාන යථාපුත සම්මප්පඤ්ඤාය පසුතු යා ලෝකේ අත්තිති සනෝති. ලෝකයේ කියන එක නිරුද්ධ කරන්න පුළුවන් එකක්, නිරුද්ධ වෙන එකක්, නිරෝධ වෙන ධර්මතාවයක් තියෙනවා. ලෝක නිරෝධය කියන ධර්මතාවයක් තියෙනවා කියලා නුවණින් දැක්කොත් එයා තියෙනවා කියලා කියන්නේ. ඒබු යේනකෝ කච්චාන අත්ත ජීවනත් තංච කච්චාන. මේ ලෝකය බොහෝ සෙයින්ම ඇත සහ නැත කියන අර්ථද ගැසුරු කරනවා. එක්කෝ ලෝකයක් තියෙනවා කියනවා, එක්කෝ ලෝකයක් නැහැ කියනවා. ඒතේතේ උභවන්තේ මජ්ජින තථාගතෝ අභිසම්පුත. මේ අත්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ ධර්මය අවබෝධ කරා කියන පෙන්වනවා. යම් කිසි කෙනෙක් ලෝකේ ඇතිවීමත් ලෝකේ නැතිවීමත් නොදක අවුරුදු 100ක් ජීවත් වන තේ ජීවිතයේ ජීවිතය. යම් කිසි කෙනෙක් මේ ලෝකේ ඇති වෙන හැටි හා ලෝකෙ නැති වෙන හැටි දැනගෙන එක දවසක් ජීවත් වන තේ ජීවිතයේ ශ්‍රේෂ්ඨයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එහෙනම් අපි බලමු කුමන දර්ශනයක් තියෙන කෙනාද ලෝකේ නැහැ කියලා කියන්නේ. කුමන විදිය දර්ශනයක් උපදවාගත් කෙනෙක්ද ලෝකේ තියෙනවා කියලා කියන්නේ නැත්තේ? ලෝකයේ ඇති බවක රැඳෙන්නේ නැති බවක රැඳෙන්නේ නැතිව ඉදප්පච්චේතා මේ ප්‍රත්‍ය නිසා මේ ධර්ම උපදිනවා කියන මේ දර්ශනය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු. ඉස්සෙල්ලා බලමු ලෝක සම්මුතිය ඇතිවෙන්නේ ඉස්සෙල්ලා ලෝකේ කියන එක. බුදුරජාණන් වහන්සේ කිව්ව නිසා නෙවෙයි, මම කියන නිසා නෙවෙයි. ඔබ ඔබේ ජීවිතේ බණ කියනවා බණ අහනවා කියලා තව එක රටාවක් නෙමෙයි මේ. සැබෑවටම ප්‍රශ්නයක් විසඳ ගන්න මේ යන්නේ. මම මේ මොහොතක් කියන්න ආව නෙමෙයි. සැබෑවටම දුකින් මිදුණු කෙනෙකුට දුකින් නිදහස් වෙනවා වතයි මේකෙන් හෙළිවෙන්නට ඕනේ. අපි බලමු ලෝකේ කියන්නේ මොකක්ද කියලා. මොකද්ද ලෝකේ? ලෝකයේ හඳුන ගන්න ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? ලෝකය කියලා කියන්නේ කස්මින් ලෝක පතිට්ඨිතෝ දුක්ඛෝ ලෝක පතිට්ඨිතෝ. ලෝකය කියලා කියන්නේ දුක මත පිහිට එක. දුක කියන්නේ ලෝකය මත පිහිට එක. ලෝකය කියලා කියන්නේ ඔබට ඔබට කෙනා කෙනා සීකර ගන්න මගේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, මට අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඉන්නවා, නෑදෑයෝ තියෙනවා, ලංකාවල් තියෙනවා, එතකොට ඇමරිකාවල් තියෙනවා කියලා ඔය පෙනෙනවා. එතකොට මේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නම් ඒ වටපිටාව තමන්ට පෙනෙනවා. දැන් මේ පිටි වටපිටාවේ එක ගිවල් දුරවල් තියෙනවා, ඉතින් ගොඩාක් මිනිස්සු ඉන්නවා කියලා පෙනෙන මට්ටමට තමයි ලෝකෙ කියලා කියන්නේ. තගත්තහම මේ මම ඉන්නවා, ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන මේ මම අතපය හතරම තියෙන මම ඉන්නවා කියලා. ඔබත් ඉන්න, ඔබට ඇසුරු කරන දේ හම්බ වෙන තැන තමයි මේ ලෝකේ. ඔය ලෝකෙ තුල ඉන්න ඔබට නිර්මාණය වෙලා ඇති ප්‍රිය කැමති පුද්ගලයෝ සහ කැමති වස්තු ඉන්න ඔබට නිර්මාණය වෙලා ඇති අප්‍රිය දේවල්, අප්‍රිය අය, අප්‍රිය වස්තු. ඔබට නිර්මාණය වෙලා ඇති ඔබ ඉපදුණු කෙනෙක්, ඔබ ලෙඩ වෙන කෙනෙක්, ඔබ මහලු වෙන කෙනෙක්, ඔබ මරණයට පත් වෙන්න පුළුවන් කෙනෙක් කියන කම. මෙන්න මේ ලක්ෂණ තියෙන තැනට කියලා මොකක්ද ලෝකේ. මේ ලෝකෙ තුල තියෙන දුක, මේ යම් කෙනෙකුට යම් දෙයකට යම් වස්තුවකට ඔබ ප්‍රියයි නම් ඒකාන්තයෙන් ඒ වස්තු ඒ දේවල් නැති වෙන දවසට ප්‍රිය ප්‍රියෝග දුක්කේ ඔබ කරායනවාමයි. යම් අය යම් දේවල් අප්‍රිය අමනාප නම් ඒ දේවල් ඔබ කරා ලං වෙනකොට ඔබට ඒකාන්තයෙන් අප්‍රියන් හයිපී මේ දුක එනවාමයි. කැමති දේ දුරස් වෙනකොට අකමැති දේ ලං වෙනකොට දුකෙන් එක වළක්වන්න බෑමයි. ඒ වගේමයි මේ කය අනුක්‍රමයෙන් දිරනකොට ඔබ මහලු වෙලා මහලු භවයේ දුක් විඳින කෙනෙක් නවත්වන්න බෑමයි. මේ කයට නොයේ ලෙඩ රෝග හැදෙනකොට ඔබ ලෙඩෙක් වෙන එක රෝගීක් වෙන එක වළක්වන්න බෑමයි. මේක තමයි ලෝකේ. මේ ලෝකෙ තුල තමයි සත්වයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, ආත්මයය ඉන්නවා. ඒ ගොඩාක් සත්වයෝ ඔබලට දැනෙන්නේ පෙර ජීවිතයක ඉඳලා කුසල අකුසල කර්ම කරගෙන උපන්න අය, තව කුසල අකුසල කර්ම කරගෙන එහාට යන අය. මේ මම මතක් කරන ලෝකෙ හැටි, ලෝකෙ විස්තරේ ඔබලට දැනෙන්න අපිට දැනෙන දේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මෙහෙම ලෝකය කියලා දෙයක් තියෙනවා කියලා දකිනකොට නුවණින් යුක්තව යම්කිසි කෙනෙක් ලෝකය කියන එක හැදෙන හැටි දකින්න කෙනා නැහැ කියන්නේ. හැබැයි දැන් මේ ලෝකෙ තිබුණාට ඕගොල්ලන්ට ඕගොල්ලෝ දන්නවද ওই ලෝකෙ හැදුනේ කොහොමද කියලා? අන්න එතනයි වටිනේ. අපි බලමු යම් කිසි කෙනෙක් මේ කයින් නිදහස් වෙන්න හරි නිවන් දකින්න හරි ගිහිල්ලා මම කියලා කෙනෙක් නෑ, සත්වයක් නෑ, පුද්ගලයෙක් නෑ. මේ කුණපු කොටස් ටිකක් තියෙන හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් තියෙන සත්වෙක් පුද්ගලයෙක් නෑ කියලා බැලුවොත් මොකද වෙන්නේ? මේ කය මට මම කියලා පෙනෙනවා වගේ ඕගලන්ට ඔය කය මම කියලා පෙනෙනවද නැද්ද? පෙනෙනවා. ඕගලන්ට ඔය කය මම කියලා පෙනෙද්දි මම කියලා කෙනෙක් නැහැ, සත්වයක් නැහැ, පුද්ගලයක් නැහැ කිව්වොත් ඒක බොරුවක්ද නැද්ද? දැන් ඕගලන්ට මේ මම කියලා පෙනෙනවා නම් මේ කය මම කියලා පෙනෙද්දි මම කියලා කෙනෙක් නැහැ කිව්වොත් නැහැ කියන එක බොරුවක්ද ඇත්තද? ඕගලන්ට පෙනෙනවද නැද්ද මේ කය මම කියලා? පෙනෙනවා. කය මම කියලා පෙනෙනවා නම් මම ඉන්නවා නම් ඉද්දි අපි මම කියලා කෙනෙක් නැහැ, සත්වෙක් නැහැ, පුද්ගලෙක් නැහැ කියලා හිතර වට ගන්න බොරුවක් කියනව නෙමෙයිද මේ? බොරු කරන්න නිවන් දකින්න පුළුවන්ද? ඕගලන්ට මේ ඉන්නේ සත්වය පුද්ගලයා කියලා පෙනෙනවද නැද්ද? අවංකවම කියන්නේ පෙනෙනවා. මෙහෙම සත්වයෝ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා කියලා පෙනෙද්දි මෙතන සත්‍යෝ නැහැ, පුද්ගලයෝ නැහැ, හේතුඵල ධර්මක රූප කොටස් ටිකක් තියෙන්නේ කියලා බලනවා නම් ඔගොල්ලෝ ඔගොල්ලන්ට වචා කරගන්නව නෙමෙයිද? බොරු කියනව නෙමෙයිද? සත්‍ය පුද්ගල භාවයට පෙනෙද්දි ඔගොල්ලෝ ඔගොල්ලන්ට පෙනෙනවා ඔගොල්ලෝ ආත්ම වචාවක් කරගන්න. තමන්ට මෙච්චර පෙනෙද්දි තමන්ම ඊගවට නෑ නෑ පෙන එහෙම කික් නෑ සත්‍යයක් නෑ පුද්ගලෙක් සත්‍යයක් නැත්නම් පුද්ගලෙක් නැත්නම් මේ පෙනෙන්නේ මොකක්ද? එහෙනම් දැන් බුදුදහමෙන් පෙන්නන මෙන්න මේක. සත්‍ය පුද්ගලෙක් නැ මම කියලා කෙනෙක් නැ කියන එක කියන්න එපා. මොකද්ද? ලෝකී ඇති වෙන හැටි දකින්න කියලා නැ කියන්නේ. මම ඉන්න හින්දායි සත්‍ය පුද්ගලෝ ඉන්න හින්දායි ලෝකේ කියන එකක් තියෙනවා. මම නැත්තම් සත්‍ය පුද්ගලෝ නැත්තම් දුක්ඛ සත්‍යකුත් නැ. ඔය යම් කිසි කෙනෙක් මම නැහැ සත්‍ය පුදුල නැහැ කියනොත් දුක්ඛ සත්‍ය නැහැ කියන එක කියන්නේ. පිරිසිදු දකින්න දුකක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? මෙතනදී සාධාරණ වූ අපි මේ ප්‍රශ්නේ විසඳමු. මොකද්ද? දැන් මේ කය මම කියන කම පෙනෙනවා නම් මේ රූප සත්‍ය පුදුල කියලා පෙනෙනවා. ඕගොල්ලෝ කොට පෙනෙනව නේද? අවංකවම කියන්නේ. පෙනෙනවා නම් මම නෑ සත්‍ය පුද්ගලෝ නෑ කියන එකද සාධාරණ? මේ කය මම විදියට පෙනෙන්නේ කොහොමද? මේ රූප සත්‍ය විදියට පෙනෙනකම ඇති උනේ කොහොමද කියලා හෙව්වෝ හොයනවා නෑ කියලා බලන එකද මේ විදියට පෙනෙනවා නම් පෙනෙන දේ උනේ කොහොමද කියලා බලනවා. මේ දෙකෙන් සාධාරණ කොහොමද? මේ කය මම කියලා පෙනෙද්දි මම නැහැ කියනට වඩා සාධාරණ නැද්ද? මේ කය මම කියලා පෙනෙන්නේ කොහොමද එහෙනම් කියලා හොයනකොට මේ කය මම කියලා පෙනෙන්නේ කොහොමද කියන එක තුල තියෙනවද මම නැහැ කියන උත්තරය? මේ රූප සත්‍ය පුද්ගලයෝ කියලා පෙනෙනකොට සත්‍යෝ නැහැ පුද්ගලයෝ නැහැ කියලා පලා යනවට වඩා හොඳ නැද්ද මේ රූප සත්‍ය පුද්ගලයෝ හැටියට පෙනෙනකම ඇති උනේ කොහොමද කියන එක හොයන එක සාධාරණ නේද? මේ රූප සත්‍ය පුද්ගලයෝ කියලා පෙනෙන්නේ කොහොමද? මේ කය මම කියලා පෙනෙන්නේ කොහොමද කියන කාරණාව හොයන්න යනකොට එයා කවදා සත්‍යෝ නැහැ පුද්ගලයෝ නැහැ කියලා නැහැ. තියෙන දේ, පවතින දේ පිළිසිඳ දකින්න හදන. මේ කය මම කියලා යමක් තියෙනවා නම් මේක උනේ කොහොමද? හේතුව හොයන. මේ කය සත්‍ය පුද්ගලයෝ කියලා පෙනෙනවා නම් පෙනෙන බව ඇති උනේ කොහොමද? පෙනුන බව ඇති උනේ කොහොමද කියලා හොයන. එහෙනම් අපි මේ පරේෂණය කාර්යයක් වෙන්නේ තව කිටි කරන්න අතමට කියන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒක මෙන්න මේ කාරණාව හරියට තේරුම් ගන්න කියලා මම කියන්නේ. අපිට මැරෙනකම් මරණයෙන් මිදෙන මඟ හොයන්න වෙයි මිසක නිවන් දකින්න මාවත හොයන්න වෙයි මිසක හරියට යමක් ඉගෙන නොගත්තොත් දැන් නොගත්තොත් නිවන් දකින්න නම් හම්බ වෙන්නේ නැහැ. නිවන් දකලා වැඩි පහසෙන් වැඩ ඉන්න හම්බෙන්නේ නැහැ. හැමදාම බනහා හරියක මොකද්ද කිය කිය හොය හොයන නිට වෙයි. ඒ නිසා මුදට මේ කාරණාව සීකර ගන්න. ඔන්න ඔය සිද්ධියටයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ ලෝකයේ ඇතිවෙච්ච හැටි දකින්න කෙනා ලෝකේ නැහැ කියන්නේ නැහැ කියලා. ඒක වෙන හැටිමක් පෙන්නන්න මෙන්න මේ ටික මෙතන ඉඳලා මම ගැඹුරින් කියන්නේ. මෙන්න මේ ටිකයි අද ඔබගේ ලෝකයට අයිති නැති ඔබගේ ටැංකියට මම වගේ කියපු ටැංකිය ඇතුළට අයිති නැති ටිකක් මේ. ඒ හින්දායි ඔබට ඔබ පැටලෙන්නේ. ඒ හින්දායි ඔබට ඔබ ගැළපෙන්නේ නැත්තේ. නමුත් ඔබ මේ ප්‍රශ්නේ විසඳ ගන්න නම් මේ ලෝකයේ ඇත්ත වෙලා දුක් විඳින එකෙන් මිදෙන්න නම් මේ දර්ශනය ඔබ තුළ ඉපදිය යුතුමයි. ඒ කියන්නේ උප්පත්ති වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් විඥානීය රූපයකට හිත මේ රූපයකට දැසගත්තාම මේ කය හැඟීම් දැනෙන බව ඇති වුණාම ඒ නිසා මේ ආයතන ටික ඇති වුණාම ඊට බාහිර වස්තු ගැටෙන බව ඇති වුණාම පේනවා අපිට. සද්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා. මෙන්න මේ රූප පෙනෙන සද්ද ඇහෙන ගඳ සුවඳ දැනෙන කම තුල මුලින්ම තිබුණේ සත්පුද්ගල ආත්ම නොවන ධර්මතාවයක්, ශුන්‍යතාවයක්, හිස් ඉඩමක්. එතන තිබුණේ චිත්ත චෛතසික රූප කියන ධර්මතාව ටික. පරමාර්ථ වශයෙන් එතන තිබුණා චිත්ත චෛතසික රූප කියන ධර්මතාව ටික. ඒ රූපවල තිබුණේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මා ධාතු. මට විස්තර කරන්න වෙලා අපදි ඔයගොල්ලෝ ට්‍රයිල්ස් නැතම අද හිතාගෙන ඉති එකකින් එක විස්තර කරනවා කියලා. මාර්ගදර්ශනයක් වෙන්නේ නැති නමුත් හොඳට තේරුම් ගන්න මෙන්න මේක පස්සේ මේකට ඕනේ පුරවලම ඊගවතරක දේශනා කරන්න. නමුත් අද මේ ටික තේරුම් ගන්න මේ ස්පර්ශ ආයතන 6 උප්පත්ති වශයෙන් ගෙනෙනකොට සුඤ්ඤයි සත්පුද්ගල ආත්මභාවයෙන් තොර පෙනෙන ඇහෙනකමක් තිබුණා. ඒ පෙනෙන්නේ මට, ඇහෙන්නේ මට කියලා ඒක උරුම කරගන්න මේ මම කියන ගතිය තිබුණේ නැහැ. මේ පැත්තේ තමන් හිටියෙත් නැහැ. පෙනෙන පැත්තේ සත්පුද්ගලෙත් හිටියේ නැහැ. උදාහරණයක් ගත්තොත් රූපවාහිනී තිරයක පෙනෙන රූප පැත්තට හොඳට හිත තබන්න. රූපවාහිනී තිරයක පෙනෙන රූප ඇතුළු සත්‍ය උපකුලෙ ඉන්නවද නැහැ. එබ්බතු රූපමයි ඇස් ඉදිරිපිටට ආවේ. ඇහෙන ශබ්ද තුල හොඳ ශබ්ද, නරක ශබ්ද, බණින ශබ්ද, ප්‍රසංසා කරන ශබ්ද තිබුණේ නැහැ. මම මේ වචන ටික, මේ කතා කරන වචන ටික ඕගොල්ලන්ට තේරෙනවා. නමුත් මේ විදිහට කතා කරන ওই විදිහටම කන් තියෙන කන් ඇහෙන නමුත් අනි ජාතික කෙනෙක් චර්මන් හරි පස්තර ජාතික කෙනෙක් මෙතන හිටිය මං කෙනෙක් තේරෙයිද? ඉතින් කියන දේ ඇහෙනවා එයාට තේරෙන්න ඕන, ඕගලන්ට තේරෙන්න ඕන. සද්දයක සැබෑ ස්වභාවය ඒකයි. හොඳවත් නැති, නරකත් නැති, නින්දාත් නැති, ප්‍රසංසාත් නැති සද්දයක් තමයි ඔබේ කනට. ඒ විදිහට සද්ද තිබුණේ ආයතන 6ෙම තියෙන එහෙම මට්ටම. එබඳු ආයතන ටිකට ඇහැට රූපයක් එනකොට පෙනෙනවා. ඔබ කලේ එක චූටි වරදක් විතරයි. කිරි කලයක් දෝල ගොම බින්දුවක් විතරයි දාන්න ඕන. ගොඩක් ඕනේ බින්දුවයි. ඔක්කොම කැටි ගහනවා. ඒ වගේ මේ පෙනෙන දෙයට චූටි සිත් මාත්‍රයක් විතරයි උපද්දන්න ඕනේ. මේ ආරම්භ හොඳයි කියන ප්‍රඥා හොඳයි කියන ප්‍රඥාප්තියවත් එපා. කැමෙන් මේ ආරම්භනේ සතුට වෙන කම විතරක්, සතුට වෙන කමකින් මේ ආරම්භනට හිතනවන්න. දෙනෙතේ ඔබ කැමැත්තෙන් ඒ දිහා බලපු කමයි දෙකම එකතු කරලා ඒ රූපය හරි හොඳයි කියලා ඒ රූපය ඔබට කැමති විදිහේ දෙයක් හැටියට තේරේ. කැමති කෙනෙක් හැටියට තේරේ. මේ පෙනෙන දෙයට අකමැති කම කියන සිතේ ගතිය විතරක් නමන්නේ. පෙනෙන දේ අකමැති දේ දෙකම එකට එකතු කරලා ඔබට දැනෙයි මේ තමන් කැමති නැති රූපයක් හැටියට. ඒ වගේම මේ පෙනෙන රූපෙට සිතුවිලි මාත්‍රයක් විතරක් හිතන්න. මේ මගේ දරුවා, දරුවා හොඳයි නේද කියලා. පෙනෙන දේ හිතපු දේ එකතු වෙලා මේ රූප දරුවා කියලා හිතේ. මේකේ කතාව මෙච්චර. පෙනෙන ටික තිබුණේ ස්කන්ධ ටික සත්ව පුද්ගල නොවන. තමන් තුළින් එකතු වුණා පෙනෙන දෙයට ඇහෙන දෙයට තණ්හා උපාදාන කියන ගති දෙක විතර. උපාදානය කියනකොට මේ පෙනෙන දෙය සත්වයේ පුද්ගලයේ ආත්ම හැටියට ගන්න එකට කියන සත්ව පුද්ගල භාවය ගන්න එකට කියන අත්වාද උපාදාන. මේ පෙනෙන පැත්තට පෙනෙන තැනක අන්තර්ගතය දන්නේ නැහැ, තියෙන දේ දන්නේ නැහැ. නොදන්න හින්දා සත්‍යයේ පුද්ගල ආත්මයක් කියන හැඟීමෙන් ගැළුවි අත්වාද උපාදානය. උපාදානය තමන් ගාව තියෙන. එතකොට දැන් පෙනෙන දෙයට මේ වගේ ගති ටිකක් එකතු කළ පමණකින් ඔබ තුළ කාම භූමියේ කර්ම බලය සකස් වෙනවා. දැන් ඔබට පෙනෙන්නේ මේ ආයතන ටික පැත්තේ මිනිස්සුයෝ ඉන්නවා, සත්වයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, වටන වස්තු තියෙනවා කියලා. එහෙම පෙනෙන්නේ ඔබටයි. මට කියන්න තියෙන දේ ඔබෙන් අහුවොත් ලෝකෙ කියන්නේ මොකද්ද කියලා, මේ මගේ අම්මා තාත්තා දුව පුතා නංගිලා මල්ලා දුවව දුව තියෙනවා මේ අයෙක් ඉන්න එකයි මේ ලෝකෙ කියන්නේ. ඒක වැරදි නෑ. ඒ ඔබ පවසන්නේ ඔබේ අත්දැකීම. ඔබටයි ওই විදිහට ලෝකෙ පෙනෙන්නේ. හැබැයි ওই විදිහට මේ වස්තු අරමය සත්‍ය ඉන්න පුද්ගලෝ ඉන්න වටිනා නොවටිනා කමද තියෙනවා කියලා අද ඔබට පෙනෙනකම උපත් වශයෙන් ඔබ අරගෙන ආවේ නැහැ. ඔබ අරගෙන ආවේ පෙනෙන ඇහෙන ආයතන ටික. වර්තමාන කෙලෙස් ටිකක් එකතු කරලයි වර්තමාන ධිට්ඨියක් එකතු කරලයි සිතෙන් ඔබට මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් ඔබ දන්නවා ප්‍රතිසන්දි වශයෙන් අරගෙන ආපු පිරිසිදු ශුන්‍යත. ඔය ස්කන්ධ ටිකට කියන්නේ ප්‍රතිසන්දි වශයෙන් කැමිනේ ආයතන ටිකේ සැබෑ ස්වභාවය හඳුන්වන තුනක් තමයි මොකද්ද? අනිමිත්තයි. රාග වශයෙන්, ද්වේෂ වශයෙන්, මෝහ වශයෙන් ගන්න කිසිදු නිමිත්තක්. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක හැටියට ගන්න කිසිදු නිමිත්තක්. දේවියෝ, ප්‍රඥාව, මිනිස්යෝ, තිරසංගත සත්වයන්ට ගන්න කිසිදු නිමිත්තක් නැහැ. ඒ අනිමිත්තයි. ඒ ස්පර්ශ ආයතන හයේ සත්ව පුද්ගල භවයුක්ත කිසිවක් නොතිබුණ නිසා ශුන්‍යතයි. ඒ ආයතන හයේ ප්‍රාර්ථනා කටයුතු කිසිම වස්තුවක් නොතිබුණ නිසා අපනිහිතයි. අනිමිත්ත, ශුන්‍යත, අපනිහිත කියන ලක්ෂණ තුනකින් සමන්විත ස්කන්ධ ටිකක් තමයි ප්‍රතිසන්ද වශයෙන් පැමිණේ. ඒ ටිකට ඔබ ටික ටික වැඩෙන්න වැඩෙන්න මේ ආයතන ටික 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 ලොකු වෙන්න ලොකු වෙන්න ඒ වදියා ඔබ බැලුවේ පුද්ගලයෝ ඉන්නවා, වටිනා දේවල් තියනවා, මිනිස්සුයෝ ඉන්නවා කියලා අදහසෙන් ඔබ බැලුවේ. එහෙම ඔබ ඒ දෙනෙන හැම දෙයක උපෝය විදිහට බලපු නිසා ඔබ තුල මෙහිමක් පිහිකියා පෙනෙන හැම පැත්තේ මනුස්සයෝ ඉන්න වටිනා තියෙන දේවල් තියෙනවා කියලා. වපුර පුදේ අපිට කපන්න වෙන්නේ. අපි මේ කරපු කර්මයටයි අපිට විඳින්න වෙලා තියෙන්නේ. දැන් ඔබට මේ ලෝකෙ පෙනෙන්නේ මේ සත්‍ය පුද්ගලයෝ කියලා. මේ කය මම කියලා. හොඳට දකින්න මෙහෙම පෙනෙන කම ඇති වෙලා තියෙන්නේ ඔබට. ඒකයි ලෝකෙ ඇති වෙන හැටි දකින්න කෙනා ලෝකෙ නැහැ කියන්නේ. පෙනෙන හැම ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික තබලා තබා ගත්තාම කර්ම භවය හැදෙනවා. එදාට මේ රූපේ තමන් වෙලා මේ රූපේ සත්‍ය පුද්ගලයෝ වෙලා වටිනා කියන කමට එයාට පෙනෙන කම නිර්මාණය වෙනවා කියලා දකින්න හින්දා ලෝකෙ කියලා එකක් නැහැ කියන්නේ. එතකොට මෙතනින් පෙන්නුවේ මේ රූපය මට නම් පෙනෙන්නේ සත්‍යය කියලා. මට මම සුදුසුද මේ සත්‍ය කොහෙන් ඉඳන් එන්නේ ඇද්ද? මරණයෙන් පස්සේ කොහාට යයිද කියලා අහනකොටම තියෙනවා මේ රූපේ සත්‍යයා කියලා පෙනුන පෙනෙන හැටි හැදුන ක්‍රමේ මම දන්නේ නැහැ කියන එක. මේ රූපේ මට සත්‍යයා කියලා පෙනෙනවා නම් පෙනෙනකොට මේ රූපේ සත්‍යයක් හැටියට පෙනෙනකම ඇති උනේ කොහොමද කියන එක මම නොදන්නකොට මට හිතෙන්නේ ඇත්තටම සත්‍යයක් ඉන්නවා ඉන්න හින්දානේ මට සත්‍යයක් ඉන්නවා කියලා පේන්නේ කියලා. එතකොටම සක්කාය දිට්ඨිය ඇති වෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන එක. සත්‍ය පුද්ගල ඇති වෙච්ච හැටි දන්නේ නැහැ. එතකොටම සත්‍ය පුද්ගලෙක් කියලා හිතෙන. සක්කාය දිට්ඨිය ඇති වෙච්ච ගමම විචිකිච්ඡාව ඇති කරන්න බෑ. කියන්නේ මේ ඉන්න සත්‍ය කොහේ ඉන්නද? කොහොම ඉන්නද? මොකෙක් වෙන්නද? මොකෙක් කියලා මොකෙක් වෙන්නද? මොන කර්මයක් කළා මෙතෙන්ට එන්නද දන්නේ නැහැ. දැන් මේ ඉන්න කෙනා කොහට යයිද? කොහොම යයිද? මොකෙක් වෙයිද? කියලා පුප්පන්තේ කංගති අපරන්තේ කංගති පුප්පන්ත අපරන්තේ කංගති කියන දෙකට එනවා. එන්නේ මොකක් නිසාද? මෙතන දැන් මට සත්‍යෙ පෙනෙනවනේ. පෙනෙන සත්‍යය ගැන මම හිතන්නේ. යම් වෙලාවක දැක්කොත් මම මටයි මේ රූපේ සත්‍යයක් වගේ පෙනෙන්නේ නම් එහෙම පෙනෙන්න හේතු ටිකක් මම දැක්කොත් ඇහැට පෙනුනේ රූපයක් තියෙනවා මේ රූපෙ මෙන්න මෙහෙ නැත්තම් වේදනාවක් තියෙනවා ස්පර්ශයෙන් හටගත්ත චෛතසිකයක් සංඥාවක් තියෙනවා ස්පර්ශපත්යෙන් හටගත්ත සිතුවිලි මාත්‍රයක් චේතනාවක් තියෙනවා ස්පර්ශපත්යෙන් හටගත්ත සිතුවිලි මාත්‍රයක් විඥානයක් තියෙනවා නාම රූපපත්යෙන් හටගත්ත දැනගැනීම මාත්‍රයක් එබඳු හේතුප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටිකට මම පුද්ගලයෙක් කියලා බලපුකම නිසා මට පුද්ගලයෙක් කියලා පේනවා. මම වපුරුපුදේ මට පේනවා. මේ ස්කන්ධ ටිකට මේ වැරද්ද හිත නමපුකම නිසා මේ කෙලෙස් නිසා මට දැන් මෙහෙම පේනවා කියලා දැක්කොත් මම කිසි වෙලාවක පුප්පන් පෙරපස දුවනවාද? මටයි මෙහෙම පේන්නේ. පේන්න හේතු ටිකත් මගේ මේ වැරද්දයි කියලා මම දැක්කොත් ලෝකයේ පෙනෙනවා සත්‍ය පුදුල කියලා පෙනෙනවා නැහැ කිව්වේ නැහැ පෙනෙනවා හරි. හැබැයි ඒ පෙනුනකම ඇති උනේත් මෙහෙමයි කියලා මම දන්නවා නම් මම ලෝකෙට බැසගන්නේ නැහැ. එහෙනම් මේ සත්‍ය කොහෙ ඉන්නද කොහොම ඉන්නද කොහොම කොහොම ඉන්නද කියලා දුවයිද කියන්නේ? එහෙම කෙනෙක් දුවනවා නම් ඒ කාන්තෙන් යා මේ ලෝකයට ලෝකෙ ඇති වෙච්ච එක දන්නේ නැහැ කියන එකමයි කියන්නේ. මම කියන්නේ තේරෙනවා මේක ගොඩක් ගැඹුරු. හැබැයි රත්තරන් වගේ වටිනවා නිවන් දකින සසර දුක පියවා ගන්න ඕන කෙනෙකුට. මේ දර්ශනය හරහා මේ ලෝකෙ මිදෙන්නේ නැහැ කවුරුවත්. මේ දර්ශනය නැතුව සක්කාය දිට්ඨිය මිදෙන්නේ නැහැ කවුරුවත්. ඊට පස්සේ එතකොට මෙයාට නෝන එනවා නම් මේ පිනෙන අරමුණේ ඇත්ත ඇති හැටි බලනවා. හැබැයි පුද්ගල භාවයට මම හිතනවා නැහැ. එහෙම වුණොත් මේ රූපේ පුද්ගලික සත්‍යයක් කියලා පෙනෙන කම නැති වෙනව නේද කියලා දකින හින්දා සත්‍ය පුද්ගල ඉන්නවා කියලා තියෙනවා කියලා කියන්නේ. ඇහැට පෙනෙන දේ ඇත්ත ඇති හැටි බැලුවෝ පුද්ගල භාවයට නොබැලුවෝ පුද්ගල භාවයට බලපු කම ටික ටික ගෙවෙනවා. අලුතෙන් අලුතෙන් පුද්ගල භාවය නූපදිනකොට ඔකට කියනවා උපාසය ගෙවෙනවා නූපාසය නූපදිනවා. උපන්න පුද්ගල භාවයක් තියෙනවා නම් ගෙවෙන විදියට නූපම් පුද්ගල භාවය නූපදින විදියට මේ රූපය ඇත්ත පෙන්නවා. ඇත්ත පෙන්නන්න තියෙන්නේ ක්‍රම දෙකකට. මොකද්ද? පුද්ගලයෙක් කියලා ඉපදිලා පෙනෙන කමක් තියෙනවා මේක ටික ටික ගෙවෙන්න. අලුතෙන් අලුතෙන් මේ රූපය පුද්ගලයෙක් කියලා පෙනෙන විදිය ඇති වෙන එක නොවෙන්න රූපය ඇත්ත පෙන්නවා. ඔකට අපේ ජීවිතේ අර්ථය. ඔක පෙනෙන් කියන්නේ උපං ආශ්‍රව ගෙවෙන නූපං ආශ්‍රව නූපදින විදියට හිතන එක යෝනි සමාසකාරය. ඒක මගේ ජීවිතේ වටේට ගත්තොත් පුද්ගලයේ කැටියට මේ රූපෙ පෙනෙන කම නැති වෙන්න ගිය වෙන්න මේ රූපෙ පුද්ගලයේ කැටියට සත්‍ය කැටියට පෙනෙන කම අලුතෙන් අලුතෙන් ලියගන්නේ නැති වෙන විදියට රූපෙ ගැන බලන්න මම ගත්තොත් ටික 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 අලුතෙන් අලුතෙන් පුද්ගල භාවය නූපදින නිසා තියෙන ටික ගෙවිලා ගෙවිලා යන නිසා ගෙවෙනවා කියන්නේ ක්ෂය වෙනවා. ඔකට කියනවා එකපාරට නැති වෙන්නේ. ක්ෂය වෙනවා කියලා කියන්නේ. ක්ෂය රෝගී කියලා කියන්නේ එකපාරට නැති වෙන මේ පෙනාම ගෙව ටික ටික ගෙවෙන. කහ කැල්ලක් අපි උරච්චි කරනකොට, හඳු කැල්ලක් උරච්චි කරනකොට ක්ෂය වෙනවා. ටික ටික ගෙවෙන එකපාරට නැති වෙන. ඒ වගේ පුද්ගලයේ කියලා පිටට කමක් තියෙන එකපාරට නැති වෙන්නේ. මෙතන ඉඳලා ඒවුරක් අහිට ගෙහෙලා වතුරකට ජබොක් කරලා පයින්නවා වගේ ඔගොල්ලෝ හිතාගෙන අපි මෙහෙම යනක් කරගෙන කරගෙන යනවා නිවරට බක්කල පණි වැටේ කියලා. එහෙම නැහැ. අනුක්‍රමයෙන් දුක ගෙවා ගන්න ඕනේ. මේ සමුදේ ගෙවා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ දැන් ජරා මරණ දුක සත්ව පුද්ගල භාවයට පෙනෙනවා. මේ පුද්ගලයා ඉන්නේ නැද්ද පුද්ගලයා කැමතිනම් පුද්ගලයා නැති දවසට කැමති නැතිවීම දුක වෙනවා. මේ පුද්ගලයාට අකමැතිනම් ඒ අකමැති පුද්ගලයා මට පේන්න ඇහෙන්න ඉන්න තාක් මට කරදරයි. එතකොට මේ පුද්ගලයා කියන ටික හිම නැතිවෙත් මට කැමැත් අකමැති කියන දෙක අතහැරෙනවා. එතකොට මේ පුද්ගලයා කියන ටික දන්නවා ඇති උනේ පෙනෙන දෙයට නූපම් පුද්ගල භාවය ඇති වෙන විදිහට, උපම් පුද්ගල භාවය වැඩි වෙන විදිහට හිතපු හින්දායි මට පුද්ගල භාවයට පෙනෙන්නේ. ඒ හින්දායි මේ රූපයට යම්ම දෙයක් වුණොත් මට පුද්ගලිකට වුණා කියලා විදිහට වෙන්නේ. මම හැමදාම රූපෙ දිහා බැලුවේ කනපුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුන් යුක්ත රූප පිටිය ඇසින් පිට දෙනකොට නූපන් සංයෝජන ඇති වෙන විදිහට, නූපන් දරුවා කියන අදහස ඇති වෙන විදිහට, උපන්න දරුවා කියන අදහස වැඩි වෙන විදිහටයි මම ඒ දිහා හැමදාම බැලුවේ. බලන්න 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 මට මේ දරුවමයේ කියන පිළිම තහවුරු වුණා. ඒ මං වපුරු මං හදාගත්ත කර්මයට, මං වපුරු විජිත විපාක. හෙට දවසේදී රූපේ විපරිණාම වෙනකොට මගේ දරුවා ළඩ වෙලානේ, මගේ දරුවාට මෙහෙම රෝගයක් ඇතිලානේ, අනේ මගේ දරුවා ආකාලේ මැරුණානේ කියලා ඔබට අඬන්න බැරි අඬනම් වල තියෙනතර. යම් වෙලාවක දරුවගේ ඉපදීම මතුක කියලා ඔබ දන්නවනේ. ජාතිපච්චය ජරා මරණ දුක. ඒ දරුවව උපදවා ගන්නේ මම. මේ පිරින ස්කන්ධ ටික ඇත්ත නොදැන නූපන් දරුව උපදින විදිහට, උපන්න දරුව තහවුරු වෙන විදිහට හිතන නිසා, දරුවෙක් ඉන්නවා කියන අදහස උපදින නිසා ඔබ ඒක දෝෂේ තේරුම් අරගෙන අනිත් පැත්තට හැදුවොත්, එතකොට ඔය විදිහට නූපන් දරුවා කියන සංඥාව උපදින, උපන් දරුවා කියන සංඥාව වැඩි දියුණු වෙන විදිහට ඒ රූපෙ දිහා බලනවනේ. ඒ ඇහෙන සද්දේ දරුවගේ සද්ද කියලා ඇසුරු කරනවනේ. ඔබට ආයතන හයෙන්ම දැක්කේ දරුවා ඉන්නවා වගේ කියලා තේරෙන නිසා, මේ විදිහට බැලුවොත් මෙහෙම පැවැත්මක් හැදෙන නිසා ලෝකේ කියලා එකක් නැහැ කියන්නේ, දරුවා නැහැ කියන්නේ. ඔබ ඔය විදිහට කටයුතු කළොත් ඔබට ඔහම හම්බ වෙනවම, ඔහම සැප දුක් විඳින්න වෙනවම. ඊට පස්සේ ඒ රූපය දිහා නූපන් දරුවා උපදින, නූපදින උපන්න දරුවා කියන සංඥාව ගෙවෙන විදිහට රූපය ඇත්ත ටික ටික වෙන්න වෙන්න හිටියොත් ඔබට මේ දරුවා දරුවා කියන අදහස ටික ටික ගෙවේ. මේ රූපේ දරුවනේ කියන කම උපන්න ගතිය තියෙන ගතිය ටික ටික ගෙවේ. නූපන්න ගතිය නූපදින උපන්න ගතිය ටික 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 ගෙවෙනකොට ඔබට රූපය ඇත්ත මෙහෙම පෙනේ. මේ ආශ්‍රමේ මෙහෙම දුරුයි. ඔබ නිදිලා, ඔබට නිරුද්ධ වෙලා දුකෙන් දරුවා ඉපදිලා නැති නිසා දරුවා ළඟට ගලා මහලු වෙන බැරිල විදිහට දුක් ටික විඳින්නේ වෙන්න වෙන්නේ. ඒ කතාවමයි මේ. මේ රූපය සතර මහා ධාතු, මේ රූපය දිහා ඔබ බැලුවේ නූපන් සංයෝජන උපදින නූපන් සංයෝජන වැඩෙන විදිහට, නූපන් මම කියන හැඟීම නැවත නැවත ඉපදිලා තහවුරු වෙන විදිහට, මේ කාය මම කියන ගතිය උපන්න ගතිය නැවත නැවත වැඩෙන විදිහට නම් ඔබට හැමදාම මේ කය මම වේ. ඒ මම වුණාම මේ කයට වෙන සීතත් ඔබට මම විදිහට වෙන්න වේ, උෂ්ණත් මම විදිහට වෙන්න වේ, බඩගින්න පිපාසයත් වෙන්න වේ, නිින්දා පහසය අනුන් බඳුන් තාඩ ඔක්කොම මට වෙන්න වේ මේ මම නිසා. මේ ස්කන්ධ ටිකට, මේ කෙලස් ටික ඇති වෙන විදිහකට බැලුවොත් මේ කය මම කියන හැඟීම ඇති වෙලා දුක එනවා කියලා දකින්න කෙනා මම කියලා කෙනෙක් නැහැ කියන්නේ. ඒ වගේම මේ කය කෙරෙහි උපන්න මම කියන ගතිය නූපදින විදිහට, නූපන්න මම කියන ගතිය නූපදින විදිහට, දැන් මම කියලා පෙනෙනකමක් තියෙනවා, ඒක ටික ටික ගෙවෙන විදිහට කය ඇත්ත නිතරම පෙන්වන්න ඕනේ කියලා උත්සාහවත් වෙනවා නම් කෙනෙක් නූපන්න ආශ්‍රදරම නූපදින උපන්න ආශ්‍රදරම ගෙවෙන විදිහට බලනවා නම් කියන එක අපේ භාෂාවේ ඇත්ත. මම වගේ මේ කය අලුතෙන් මම විදිහට පෙනෙන එක නොවෙන්න, දැන් පෙනෙන කමක් තියෙනවා ඒක ගෙවෙන්න, ඇත්ත පෙන්නවා කය. ඔහොම හිත හිතා හිත හිතා හිත හිතා ඉන්නකොට මේ රූපේ ඇත්ත දකිනවා, මම කියන එක ෂේ වෙනවා, ගෙවෙනවා. මේ පැත්තෙන් අලුතෙන් උපදින්න තියෙන එක ගෙවෙනකොට මේ කය කියේ මම කියලා පෙනෙන පෙනුමෙන් විදිය උප මේ දර්ශනයෙන් විදිය, මිත්‍යා දෘෂ්ටියෙන් විදිය, වැරදි දැක්මෙන් විදිය, විපල්ලාසයෙන් විදිය, විපරිත සංඥාවෙන් විදිය. එදාට මේ කය කැඩවත් දුන්නත් අනේ මම දැන් ලෙඩ වෙලා මම නාස්ති වෙලා මම මැරලා කියලා දුක් විඳිට වෙන්නේ නැහැ. ඔබ දන්නවා මේ ටිකට කෙලෙස් එකතුනකොළු මම නැති වෙන හැටි දන්න හින්දා, කෙලෙස් එකතුනකොළු මම හැදෙන හැටි දන්න හින්දා මම කියන එක ඇත්ත වෙන්නේ. ඒ මම කොහේ ඉන්නද, කොහොම ඉන්නද, කොහොම ඉඳලා මම මෙතෙන්ට එන්නද කියලා ඔබ කවදාවත් කියන්නේ නැහැ. මම හැදුන හැටි මේ විදිහටකොළු මම නැති වෙන හැටි දකින්නවා. මේ මම කියන එක ඇති වෙන හා නැති වෙන හැටි නොදන්නකොට ඔබට මම ඇත්ත වෙනවා. ඒක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. මේ ලෝකයේ ඇති වෙන හා නැති වෙන හැටි නොදන්නකොටම සක්කාය දිට්ඨිය. අවිද්‍යාව තිබුණේද සක්කාය දිට්ඨිය. මම ඇත්ත වෙලා නම් ඒ මම කොහෙන්දන් ඉන්නද, මම කොහේ ඉන්නද, කොහොම ඉන්නද, මොනව මොනව කරන්නද, මොකෙක් වෙලා ඉඳලා මොකෙක් මෙතෙන්ට එන්නද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ මම ඇත්තටම නැරලා කොහේ යයි දන්නේ නැහැ. මොකක් වෙයිද දන්නේ, කොහේ ගිහිල්ලා මොන විදිහට උපදීද දන්නේ. ඇයි මේ මම ඇත්තම වෙලා? නමුත් ඔබට තේරෙයි මේ මම හේතු ප්‍රත්‍යයයි. උපත්ති වශයෙන් මේ මම ගෙනාවේ නැහැ. මේ මම කොහාටවත් යන්නේ නැහැ. මේ පෙනෙන රූපෙට මම කියන හැඟීම ඇති වෙන විදිහට, උපන්න හැඟීම වැඩි වෙන විදිහට හිතලා මේ මම කියන හැඟීම හදාගත්තේ කියලා දන්නවනම් මරණ ඉස්සෙල්ලා ගිනාපු මරණය පස්සේ යන මම දකින්නේ නැහැ ඔගොල්ලෝ. එහෙම අන්තවලට දුවන්නේ නැහැ. ඔගොල්ලෝ දන්නවා මම කියන දුකෙන් නිදහස් වෙන දර්ශනය. ඒ වගේම මේ පෙනෙන හැම ස්කන්ධ ටිකට නූපන්න සත්පුද්ගල හැඟීම උපදින උපන් හැඟීම වැඩි වෙන විදිහට හිතලා යොබ හදාගත්තේ කියලා ඔබ ඔබවම දන්නවා. ලෝකේ මවාගත්ත නිර්වාණකරුවා මම, අවිද්‍යාව මම කියන්නේ නිර්වාණකරුවා මේකේ අවිද්‍යාව, නිර්වාණ කරුවා තණ්හාව, අවිද්‍යාව තණ්හා කියන මේ හේතු දෙක මේ ලෝක නිර්වාණ කරුවා කියලා ඔයගොල්ලෝ දන්නවා නම් මේ අවිද්‍යාව තණ්හා කියන හේතු දෙක නැති වුණොත් මේ නිර්වාණ කරුවා නැති වෙනවා කියලා තමන්ට මේ පින්න දර්ශනය නැති වෙන කියලා දන්නවා නම් තවදවත් පූර්වන්තය අපරන්තෙක් දුවන්නේ මේ සත්‍ය කොහෙන්ද ලේද කොහට යයිද කියලා හොඳට මතක තබා ගන්න. ඔබට මේ ජීවිතයේ ඇත්තම වෙලා මමම වෙලා ඒ ජීවිතේ දුක්ඛල නිවන් දකින්න උත්සාහවත් වෙන්නේ. ඒකටයි සීලබ්බත පරාමාස කියන්නේ. සීල් වෘත සමාදන් වෙන්න වෙලා තියෙන ඔබට නිවන් දකින්න සඳහා සීලවත් වෙන්න වෙලා තියෙන්නේ. ඔකේ එක තේරුණා නැද්ද? දැන් ඔබ ඉන්නවා. ඔබ ඇති වෙච්ච හැටි, ඔබ නැති වෙන හැටි දන්නේ නැතිකම හින්දා ඔබට ඔබ ඇත්ත වෙලා. ඔබ දැන් ඔබේ ජීවිතේ දුක් සහිතයි කියලා පේනවා. දැන් ඔබේ ජීවිතයේ දුකෙන් මුදවන්න ඔබ ක්‍රමෝපාය මොනවද? දිට්ඨිසහගතයි ඔබේ වෘතය. නමුත් යම් වෙලාවකදී ඔබට තේරුණා මොකක්ද මේ ජීවිතයේ මේ විදිහට වෙනකම හැදින්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා ඔබ ඒ ඇතිවිච්ච ක්‍රමයේ වළක්වන්න උත්සාහවත් වෙනවා මිසක ඒ මම දුකෙන් විදිහට නිදහස් වෙන්න වීර්ය කරන්නේ නැහැ. මේ දර්ශනය නොදන්න හැම කෙනෙක්ම මම ඇත්ත වෙලා සත්‍ය පුද්ගලයා ඇත්ත වෙලා හැබැයි ඇත්ත වෙච්ච ජීවිතේ දුකයි. දුකෙන් නිදහස් වෙන්න වීර්ය කරනවා. මම කියන්නේ පුරා ගැඹුරු. මම දන්නේ කාටද තේරෙන්නේ කාටද නැත්තේ කියලා. මට පුළුවන් ජාතක කතාවක් කියන්න. ගුරුවරයෙක් ළමයෙකුට ගණන් බෑ කියලා කියනකොට හරි මගේ පුතේ උඹට ගණන් බෑ නේද පා චිත්‍ර කියලා දුන්නොත් මේ ළමයා ගණන් අදිට කවද ගණන් හදයිද? ගගාරි බැන බැන හරි සැරකලා හරි හොඳින් කියලා හරි මොන විදිහට හරි වැරදි 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 නෑ ගණන් හදන්නමයි ඕනේ ගණන් හදන්න බලන්න කියලා නැවත 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 දුන්නොත් අන්තිම දවසේදී අවුරුදු 50කට වඩා හරි මේ ගණන් හදාගන්න ඒ ශේෂ්ත්‍රියම අයියා ගැලුනේ නිසා. අනේ මේ මනුස්සයට මේක තේරෙන්නේ නැහැ බෑනේ කියලා මම සරල දෙයක් කියන්නේ. හරිද? මට එහෙම දෙයක්වත් නැහැ. මන් දාන්න ඇත්ත මට ඕනේ මේ අතරින් 100ක් ඉන්නවද මම දන්නේ 100ම දන්නේ නැහැ. කීයටවත් දන්නේ නැහැ කියන එක මම දන්නවා මට එක්කෙනෙක් දැක්ක 30 ඇති මට. ඉතින් මම කියන්න පුළුවන් නම් මේක තේරුම් ගන්න උසාවත් මේ තුල නිදානයක් ඔබේ වටන පාඩියක් මම කියනවා. පෞද්ගලික අදහසක් නෙමෙයි මම කියන්නේ ඕගොල්ලගේ කතා සාත්‍යයක් නේ කියන්නේ. සාත්‍යයක් හරියට කිව්වද නැද්ද කියන එක බලා ගන්න තියෙන්නේ මොකක්ද කියලා මම කියලා තියෙනවානේ. මොකක්ද කියන්නේ? සාත්‍යයක් බලන්න ගියාම ඒ සාත්‍යකාරයේ හරියට සාත්‍යයක් කිව්වද නැද්ද කියන එක තියෙන සාක්ෂිය මොකක්ද? සාත්‍යකාරයේ සාත්‍යකාරයේ දෙයක් කිව්වොත් හරියට කියුණා වෙනවද? නෑ. සාත්‍යයක් බලන්න ගියාම ඒ සාත්‍යකාරයේ මම බලන්න ගිය කෙනා ගැනම කිව්වොත් ඔබේ ගෙදර කාපර මෙච්චරක් තියෙනව නේද? Tamanta pen ඇත්තද? ඔව්. ඒක ගහක් තියෙනවා නේද? ඒ දිහා දෙයක් තියෙනවා නේද කියලා කියන දේ Tamanthul පෙනෙනකොට කියනවද නැත්නම් හරියට කිව්වද නැද්ද කියලා? හරියට කිව්වා කියනවා. කියන දේ Tamanthul පෙනෙන්නේ නැත්තම් හරියට සාර්ථක කියන්නේ. ඒ හින්දා මේ කියන්නේ ඔබට ආදේශ කරලා බලන්න. මේ කියන දේ ඔබට ආදේශ කරලා බලන්න. ඔබට ඒක පෙවුම් නැත්තම් සුවකහතු භගවත දම්මෝ කියන්න එපා. මනාකට කියලා තියෙනවා කියලා ගන්න එපා. සත්‍යය වැරදි ඔබට. ඔබට කියන වචනේ ආදේශ කරන හොඳට තේරෙනවා නම් සුවකහතු භගවත දම්මෝ කියන්නේ කියන බණ තේරෙනවා. තේරුම් නැහැ කියලා සත්‍යය වැරදි කියලා අතහරින්න එපා. ආපහු ආපහු සහවත්වෙන්න. ඒ වගේ මෙතනදී මේ අපමාත්‍රේ ලංකාවට ඕස්ට්‍රේලියාවට ඇමරිකාවට එංගලන්තයට කියන ප්‍රශ්නේ මේ මෙතන තියෙන්නේ. ජාති ජරා මරණ වලට මේ වගේ නෙවෙයි. මේ අවුරුදු 50කට ජීවිතේ ප්‍රශ්නේ මේ. මට හම්බෙලා තියෙනවා විශේෂඥ වෛද්‍යවරු උගන්නන. එයාගේ අන්තිම කාලේ තමන්ට හැන්දල්ලගෙන බත්ති කන්න බැරි වුණන මට්ටමටපත් වෙච්ච තමන්ගේ අතේ ස්නායු ගෑ බලලා ආදි වෙලද නැටි බලා ගන්න බැරි බත්ති බවටපත් වෙච්ච විශේෂඥ වෛද්‍යවරුන්ට ගන්න විශේෂඥ වෛද්‍යවරුන්ට අනුබල තියෙන. ඒ නිසා අද අපි ගව තියෙන දැනුම උගත් කමේ පටලවක් දකිමින් මේ දුර්ලභ ශාසනයෙන් යමක් වැඩ ගත යුතුයි කියන සත්පුරුෂ අදහසේ පිටලා මේක වැඩ කරන උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. මේ කියන දේ නොතේරුනොත් අතාරින්නවා. නොතේරෙන දේ තේරුම් ගන්න ආරම්භ වෙච්ච දවසයි කියන තැනින් අපි මේ මුතු පටන් ගන්න කියලා හැමදෙනාටම මෙසිතින් මතක් කරනවා. අපේ සසල ගමන ගොඩාක් තිකයි. මේ බුද්ධ උත්පාද කාලේ මනුස්ස ජීවිතේ සද්ධර්මයේ තියෙන වටපිටාව වරදව ගන්නපා. මම මේ කතා කළ ටික හොඳ නෝනකින් බැලුවොත් ඕගොල්ලන් සාධාරණ මනසකින් වැටෙයි. අවංකව හාමුදුරුවෝ පෞද්ගලික අදහස් මාත්‍රයක්වත් කියලා නැහැ මේකේ. පෞද්ගලික දෘෂ්ටියකට දාන්න කිසි වචනයක් කතා කරලා නැහැ. මගේ ජීවිතය ගැන නේ හාමුදුරුවෝ කියලා කියලා තින්නේ කියන එක ඔබට මොනින් ගවේෂණය කරුත් තේරේ. නොතේරෙනවා නම් හෙට දවසේදී අද දවසේදී නොතේරෙච්චදී හෙට දවසේදී තේරෙන්නත් තේරුණු කෙනාට වඩා තේරෙන්නත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දේශනා අවසන්. හොඳයි එහෙනම් මේ පෙමුතුට අද දවසේදී විශේෂයෙන්ම මම පෞද්ගලිකව ප්‍රශංසා කරනවා. මම දන්නවා මේ ගත මේ ඔක්කොම ආශ්‍රයක්ෂය කරගත්ත අය නෙමෙයි. දෙවල් වල කටයුතු කරලා වැඩ කටයුතු නැතුව නෙමෙයි දහසකුත් දේවල් තිබුණා. වනපතේ බලාපොරොත්තුෙන් බොහෝ වෙලාවක් හිටපු එකට පෞද්ගලිකවම ස්තුතිවත් වෙලා. ඉතින් ඒ නිසායි මම ගැනවත් හිතන්න නැතුව අවංකව මේක උත්සාහවත් මම ගොඩක් තව විස්තර කරනවා කාල වෙලා වැඩි සමන් එක කලේ නෑ. ඉතින් මේකම ඔබට දෙකම පාරමිතාවත් වේ. මේ කැප කිරීමම ඔබට හිට දවසේදී සසර ගමන අවසන් කරගන්න මාර්ග උපකරණයක් වෙයි කියන එක සත්තදාසිම මතක් කරනවා. හැම දවසකම කුසලයට වඩා බොහෝ විටක අද දවසේදී මේ කුසලය කුසලතරයක් වෙයි. කුසලයට කර වැඩි කුසලයක් වෙයි කියන එක මතක් කරනවා. හොඳයි එහෙනම් සාදු නාන්තියක් පවත්වන්න.